ගරු තාරක බාලසූරියමැතිතුමා ඔබතුමාට විනාඩි 20ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර ගරු මුජිබ රහමාන් මැතිතුමා මූලාසනයේ බාර ගන්න.
ගරු මන්ත්‍රීතුමා පටන් ගන්න.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ඇත්තටම අපේ රංජන රාමනායක මන්ත්‍රීතුමා වගේ අර සියල්ල දත්ත මන්ත්‍රීතුමෙක් ඒ කරපු කතාවෙන් පස්සේ මගේ කතාව කොහොම මෙහෙවන්ද කියලා මටම ඒ හිතා ගන්න බෑ. හැබැයි කෙසේ වෙතත් ගරු මූලාසන අවුඩ මන්ත්‍රීතුමනි, මම ඉස්සල්ලා මේක අවස්ථාවක් කරගන්නවා අපේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්හෙට්ටි මන්ත්‍රීතුමාට. මං විශ්වාස කරනවා එතුමාගේ රාජකාරිය ඉතාම විශිෂ්ටව දක්ෂ ලෙස මෙම පාර්ලිමේන්තුවට ආදර්ශයක් වෙන විදියට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මෙම කෝප් කමිටුවේ වාර්තාව දිහා බලපුවාම බැඳුම් කර වාර්තාව වගේම මෙම වාර්තාවේදීත් ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනයේ වෙච්ච අක්‍රමිකතා පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. ඒ වගේම වී අලවි මණ්ඩලයේ වෙච්ච අක්‍රමිකතා පිළිබඳව ලියලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙච්ච විශේෂයෙන්ම ඒ කැන්සල්ට ගෙනාපු ඒ ඩ්‍රග් එකක් පිළිබඳව අක්‍රමිකතා පිළිබඳව ලියලා තිබෙනවා. හැබැයි කෙසේ වෙතත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම විශ්වාස කරනවා අපේ සුනිල් හඳුන්හෙට්ටි මන්ත්‍රීතුමා වගේ මන්ත්‍රි කෙනෙක්ට වුණත් මීටත් වඩා හොඳට මේ රිපෝට් එක ගියන්න පුළුවන් වෙලවා. අපි යම්කිසි විදිහකට මේ පාර්ලිමේන්තුවේ මේ කෝප් කමිටුවට තියෙන ඒ සම්ප්‍රදාය අපි යම්කිසි විදිහකට වෙනස් කරා ගත්තොත්, දැන් අපි දන්නවා ඒ කෝප් කමිටුව එහෙම නැත්නම් පොදු ව්‍යාපාර පිළිබඳව කාර්යක සභාව 1979 තමයි පළවෙනි වතාවට ඒ පිහිටෙව්වේ. ඊට ඉස්සෙල්ලා අපි දන්නවා පබ්ලික් අකවුන්ට්ස් කමිටි, එහෙම නැත්නම් පොදු ගිණුම් කාර්යක සභාව කටයුතු කරලා තිබෙනවා. 1977 වෙනකම් අපි දැක්කේ මොකද්ද? මේ විපක්ෂයේ മന്ത്രി කෙනෙක් තමයි පබ්ලික් අකවුන්ට්ස් කමිටි එකේ, එහෙම නැත්නම් ඒ ගිණුම් කාර්යක සභාවේ සභාපති ධූරයේ තිබ්බේ. හැබැයි 1977 ආණ්ඩුවේදී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඒ පළවෙනි වතාවට ඒ එතුමාගේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කෙනෙක් ගිණුම් කාර්යක සභාවේ සභාපති ධූරයට පත් කරනවා. දැන් ඒ විතරක් නෙවෙයි, කෝප් කාර්ක කෝප් කමිටුවෙත් පොදු ව්‍යාපාර පිළිබඳව කාර්ක සභාවෙත් අපි දැක්කේ මොකද්ද? 1979 ඉඳන් ඒ ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කෙනෙක් තමයි අපේ සුනිල් හඳුන්හෙට්ටි මන්ත්‍රීතුමාව මෙම ආණ්ඩුවෙන් පත් කරනකම් පත් කරලා තිබුණේ. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ අර 1977 ඉස්සෙල්ලා තිබිච්ච සම්ප්‍රදායකට යම්කිසි විදිහකට යන්න ඕනේ කියලා. දැන් අපේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා අර සුපුරුදු අන්දමටම එතුමාගේ අර දේශපාලන රංගනය එතුමා කරා. හැබැයි කෙසේ වෙතත් අපි මේවා කොහොමද වෙනස් කරන්නේ කියන එක එතුමා සාකච්ඡා කරේ නැහැ. එහෙමනම් මම විශ්වාස කරනවා එතුමාටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් යම්කිසි විදිහකට අපිට නීති ගෙනල්ලා.
මෙහෙම එහෙම වර්ණා කරලා බොරු කතාවක් කිව්වේ නෑ. මම කියන්න ඕනේ මෙතනදී අපි මතු කළ ප්‍රශ්නේදී ගරු හිටපු කථානායක චමල් රාජපක්ෂ මහත්මයා පිළිගත්තා තමුන්ගේ පුත්‍රයා එයා ලංකාවේ ඩිරෙක්ටර් බෝඩ් එකේ සභාපති මණ්ඩලයේ හිටියා කියලා. ඒ කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා කියලා. ඉතින් ඇත්තටම ඒකත් වැරදිනේ. ඒ කියන්නේ තමුන්ගේ පුත්‍රයා අධ්‍යක්ෂක මණ්ඩලයට දාන එක.
ගරු මන්ත්‍රීතුමා ඒක වාදයකට යන්න ඕනේ. ඔබතුමා කතා කරන්නේ
පළවෙනි එක ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, එක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. හැබැයි කෙසේ වෙතත් අපි මේ පිළිබඳව විවාදකට යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් මමත් පෞද්ගලික අංශයේ වැඩ කරපු පුද්ගලයෙක් හැටියට මම දන්නවා සමහර වෙලාවට ඔය පුහුණු වැඩසටහන් වගේ වැඩසටහන් වලට හෝටල් වල ගිහිල්ලා ඒ ඩිරෙක්ටර්ස්ලා, එහෙම නැත්නම් ඒ නිලධාරී මණ්ඩලය ඒ පුහුණු වැඩසටහනෙන් පස්සේ සමහර වෙලාවට සාකච්ඡාවක් පවත්වනවා. හැබැයි ඒ සාකච්ඡාවක් එක මීටින් එකක්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මෙතනදී ඒ ඩිරෙක්ටර්ස්ලා යම්කිසි විදිහකට හම්බුණා කිව්වට මේකෙන් කොහොමද අක්‍රමිකතාවයක් වෙලා තියෙනවද කියන එක තමයි මෙතනදී පෙන්වන්න ඕනේ. හැබැයි කෙසේ වෙතත් මම මේක ඒ පිළිබඳව නෙමෙයි කතා කරගෙන ආවේ ගරු මූලස්තරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ මේක ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් අපි යම් කිසි විදියකට අපි ප්‍රතිපත්ති එහෙම නැත්නම් අපි නීති ගෙනාවොත් ඕනෑම කෝප කමිටුවක එහෙම නැත්නම් කෝපා කමිටුවක ඒ සභාපති ධූරය අපි විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ට දෙන්න ඕනේ කියලා මම හිතන්නේ රංජන රාමනායක මන්ත්‍රීතුමා ඒ වගේ යෝජනාවට එකගයි කියලා මම විශ්වාස කරනවා නෑ ඔබතුමා අහගෙන හිටියේ නෑ කමන්න කමන්න ෆෝන් එකට යන්න මේ හැබැයි කෙසේ වෙතත් ගරු මූලස්තර මන්ත්‍රීතුමනි මේ විතරක් නෙවෙයි දැන් අපි කෝප් කමිටුවකට සාමාන්‍යයෙන් පත් කරනකොටත් අපි ඇත්ත වශයෙන්ම මේ සභාපති ධූරය දෙන්නේ කාටද කියලා බලන්න අවශ්‍යතාවයක් තිබෙනවා දැන් මම මේ බැලුවා මේ පාර්ලිමේන්තුවේ හිටපු අනික් කෝප් කමිටු සභාපතිවරු මේ සියලු දෙනාම මට කියන්න බෑ මේ අවංක හොඳ ඒ දේශපාලන පසුබිමක් තියෙන කට්ටියම කියලා කියන්න බෑ සමහර කෝප් කමිටු වල ඉන්න සභාපතිවරුන්ට අර චෝදනාවක් ආවා හිටපු සභාපතිවරුන්ට මේ මම මඩ ගහන දෙයක් නෙවෙයි මේ කොළඹ හතේ අර ඉදමක් පිළිබඳව චෝදනා පත්‍රවල ආවා ඉතින් මේ වගේ කට්ටිය කෝප් කමිටුවේ සභාපති ධූරය කර දැම්මොත් එහෙම එතකොට මොන වගේ උදාහරණයක් දෙනවද කියලා අපි දන්නේ නැහැ ඒ වගේම මෙතනදී මේ කෝප් කමිටුවට පත් කරන ඒ මන්ත්‍රීවරුන් ගැනත් අපි යම් කිසි විදිහකට සැලකිල්ලක් දක්වන්න ඕනේ දැන් අපේ රංජන රාමනායක මන්ත්‍රීතුමා දන්නවා දැන් මේ කෝප් කමිටුව අර බැඳුම් කර වංචාව තියද්දී සමහර මන්ත්‍රීවරුන් ඊපස්සේ කෝල් එක කෝල් කරලා තිබුණා කියලා වාර්තා වුණා මේ මොකද්ද වුනේ අපේ පාර්ලිමේන්තුවේදී එතකොට මේ මන්ත්‍රීවරු ඉල්ලා අසුනාද කවුරුත් ඉල්ලා අසුනේ නැහැ එතකොට මේ මේ අලුතෙන් මේ කෝප් කමිටුව පිහිටවනකන් ඒ මන්ත්‍රීවරු ඒ කෝප් කමිටුවේ කටයුතු කරා එතකොට කොහොමද අපි යම් කිසි විදියකට මේ කෝප් කමිටුවේ හරියට ඒ රාජකාරිය වෙනවාද කියලා අපි කොහොමද පෙන්වන්නේ කියන එකත් ප්‍රධානී ප්‍රශ්න කරන්න වෙනවා ඒ වගේම මං හිතන්නේ දැන් කෝප් කමිටුවට සමාජිකයන් තෝරා ගන්නකොටත් ඒකේ තිබෙන්නේ ඒ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රී ධූර ඒ ඒකට ගැලපෙන විදිහට තමයි ඒ ස්කෝප් කමිටුවට മന്ത്രി ඒ සමාජිකයන් පත් කරන්නේ මං හිතන්නේ මේකත් වෙනස් වෙන්න ඕනේ අපි නීතියක් ගේන්න ඕනේ කෝප් කමිටුවකට විපක්ෂයෙන් 150ක් උත් ඒ වගේම ආණ්ඩු පක්ෂයෙන් 150ක් උත් മന്ത്രിවරු පත් කරන්න ඕනේ කියන එක මොකද විශේෂයෙන්ම මේක වගේ දෙයක් වැදගත් වන්නේ ඒ කෝප් කමිටුවෙන් අපි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ යම් කිසි අක්‍රමිතතාවයක් වෙලා තිබෙනවා නම් ඒක ඒක හෙළිදරව් කරන්න ඕනේ දැන් මට මතකයි අපේ ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා මීට පාර්ලිමේන්තු සසිවාරකදී කිව්වා මේ කෝප් කමිටුවේ මූලික වගකීම තිබෙන්නේ නේම් ඇන් ෂේම් කියලා නේම් ඇන් ෂේම් කියන්නේ යම් කිසි විදිහකට මේ වරදක් වෙලා තිබෙනවා ඒ වගේම ලැජ්ජාවක් ගේන්න තමයි මේ කෝප් කමිටුවේ තිබෙන වගකීම කියන එක මං හිතන්නේ දැන් නේම් ඇන් ෂේම් කරන්නත් අපේ මන්ත්‍රීවරුන්ට ලැජ්ජ බයක් තියෙන්න ඕනේ. ලැජ්ජ බයක් නැත්නම් ඒ ඇමතිවරුන්ගේ දූවරු ඒක එක ටෙන්ඩර් වලින් හම්බ කරනවා නම් රංජන රාමනායක මන්ත්‍රීතුමනි හරි ඒකට ලැජ්ජ බයක් නැත්නම් එතකොට ඒ කෝප් කමිටුවක් තිබුණා කියලා තේරුමක් නැහැ. ඒ වගේම අපි සුනිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීතුමා මේ වාර්තාවේදී කියලා තිබෙනවා අර කෝප් කමිටුවට යම්කිසි බලයක් තිබෙන්න ඕනේ. දැන් අර නැෂනල් ලයිෆ් ස්ටොක් මං හිතන්නේ නැහැ මිල්කෝ එකේ ඒ හිටපු මුණසිංහ කියලා ඒ පුද්ගලෙක්ව කෝප් කමිටුවට කැඳවලා තිබුණා නම් එතුමා එන්නේ නැහැ. එහෙනම් මේ මෙහෙම කෝප් කමිටුවට බලයක් නැතුව කටයුතු කරනවා නම් ඊපස්සේ මම හිතන්නේ ඒකේ තේරුමක් නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා මේ කෝප් කමිටුවේ තවත් වැදගත් වෙනසක් කරන්න ඕනේ. ඒ තමයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එහෙම නැත්නම් ඒ කැබිනට් ඇමතිවරුත් ඒ කෝප් කමිටුවට කැඳවන්න බලයක් තිබිය යුතුයි. දැන් මේකේ මම හිතන්නේ මූලික ගැටලුවක් තිබෙනවා දැන් අපේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඒ දැන් මෑතකදී තිබිච්ච ආණ්ඩුව බලනකොට හැම වැඩි මන්ත්‍රීවරුන් නැහැ බෞතරයක් ඉන්නේ ඒ ඇමතිවරුන් හැටියට ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා මේකේ යම්කිසි බලය වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙනියන්න ඕනේ ඒ තමයි ඇමතිවරේ කෝප් කමිටුවේ සමාජිකයෙක් වෙන්න බෑ කියන එක එහෙම නැත්නම් එහෙම වුණොත් එහෙම මොකද්ද වෙන්නේ ලැබිඩියාවේ ගැටුමක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා මම මේ කැබිනට් මණ්ඩලයේ තවත් മന്ത്രി ඇමති කෙනෙක් එක්ක කටයුතු කරනවා නම් එතකොට මේ ඇමතිතුමාගේ ක්‍රියාපිලිවඳව මම කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා නම් විමර්ශනයක් කරනවා නම් ඒක හරියට වෙන්නේ නැහැ රංජන රාමනායක මහත්තුමනි ඒ නිසා අපි මේ වගේ ප්‍රතිපත්තියක් ගේන්න අවශ්‍යතාවයක් තිබෙනවා හැබැයි ඒ වගේම මේ කෝප් කමිටුවට ඒ විධායකයේ ඉන්න ඕන එක්කෙනෙක් අකමැතිතුමාද එහෙම නැත්නම් ඒ කැබිනට් මණ්ඩලයේ ඇමති කෙනෙක්ද ඒ ඇමති කෙනෙක්ව කැඳවන්න බලයක් තිබෙන්න ඕනේ දැන් අපි ගත්තොත් එහෙම පළවෙනි බැඳුම් කර වංචාව වෙන්න ඉස්සෙල්ලා අපේ සුනිල් හඳුන් හෙට්ටි මන්ත්‍රීතුමා එතකොට හිටියේ නෑ කෝප් කමිටුවේ නමුත් එතුමා හිටියා නම් එතුමාට අගමැතිතුමාව කැඳවලා කියන්න තිබුණා දැන් ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි මෙන්න මෙතන අර්ජුන ඇලෝසියස් ගේ මාමණ්ඩි අර්ජුන මහේන්ද්‍රන පත් කරොත් මෙතන ලැබිරියාවේ ගැටුමක් නැද්ද මේ පත් කිරීම හොඳයිද කියලා ප්‍රශ්න කරන්න තිබුණා දැන් පළවෙනි වංචාව වුණායින් පස්සේ 27 වෙනිදා පෙබරවාරි 2015 දී සුනිල් හඳුන් හෙට්ටි අපේ කෝප් කමිටුවේ සභාපතිතුමාට අගමැතිතුමාව කැඳවලා කාණ්ඩ තිබුණා දැන් අපි කියපු දේ නෙමෙයිද මොකද්ද වුනේ මෙන්න මෙච්චර ලොකු වංශාවක් වුණානේ කියලා. ඉතින් මං හිතන්නේ මේ වගේ ක්‍රියාදාමයක් තිබුණොත් එහෙම අර තුන්වෙනි නැත්නම් සමා වෙන්න දෙවෙනි ඒ වංශාව ඒ බැඳුම් කර වංශාව වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතනදී ඇමතිවරු වුණත් ඒ වගේම අගමැති කෙනෙක් වුණත් ඒ කෝප් කමිටුවට කැඳවන්න බලයක් තිබෙනවා. අපි දන්නවා අනික් රටවල්වල විශේෂයෙන්ම ඇමරිකාවේ ඒ කොංග්‍රස් එකේ සබ් කමිටි එකට මොකරි බලයක් තිබෙනවා ඒ ඇමති කෙනෙක්ම කැඳවන්න. ඉතින් මං හිතන්නේ ලංකාවේ කෝප් කමිටුවලත් මේ වගේ බලයක් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මං විශ්වාස කරනවා අපේ සුනිල් හඳුන් හෙට්ටි අපේ සභාපතිතුමා කියපු අන්දමටම මෙම කෝප් කමිටුවේ විශේෂයෙන්ම අපි අනික් ස්ටේක් හෝල්ඩර්ස්ලා නැත්නම් අනික් කොටස්කරුවන්ව අපි පුළුවන් තරම් මේ කෝප් කමිටුවට සම්බන්ධ කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අපි මොකද්ද මේ කෝප් කමිටුවෙන් කරන්නේ ඒ රාජ්‍ය දේපොළ අවිභාවිතාවක් වෙලා තිබෙනවාද නැද්ද කියන එක අපි යම්කිසි නිරීක්ෂණයක් කරනවා නම් මේ රාජ්‍ය දේපොළ වලට වගකීම තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි. ඒ ආයතනවල ඉන්න සේවකයන්ට වගකීමක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ යම්කිසි විදියකට ඒ ආයතන වලින් යැපෙන කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටියටත් වගකීමක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ සියලු දෙනාම ඒ සියලුම කොටස්කාරයෝ අපි අනිවාර්යයෙන්ම මේ නිරීක්ෂණයක් කරනවා නම් ඒ ආයතනයේ පැවැත්ම පිළිබඳව අපි සාකච්ඡාවක් කරනවා නම් ඒ කට්ටියට සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක කරන්න හොඳම දේ තමයි අපේ සුනිල් හඳුන් හෙට්ටි සභාපතිතුමා පැවසු වන්දමටම මේ කෝප් කමිටු වාර්තා ලයිව් දෙන එක. හුඟක් වෙලාවට දැන් මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව සාකච්ඡා කරා. හැබැයි ලයිව් දෙනකොට මේක ගරු රංජන් රාමනායක මන්ත්‍රීතුමනි මේක අර රඟපෑමක් කරන්නවත් බෑ. අපි මේකේ ඒ රඟපෑමක් කරලා ඊට පස්සේ කාට හරි මඩ ගහලා නැත්නම් ඒ දේශපාලන වාසියක් ගන්න එක නෙවෙයි මෙතනදී කරන්න ඕනේ. අපි මෙතනදී කරන්න ඕනේ මොකද්ද? සත්‍ය ගවේෂණයක් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් මං විශ්වාස කරනවා අපි මේ වෙනස්කම් කරොත් එහෙම මීට වඩා අපිට හොඳ කෝප් කමිටුවක් හදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ලංකාවේ දූෂණය අපිට යම්කිසි විදියකට තුරන් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ මූලිකම ප්‍රශ්නේ තමයි ඒ දූෂණ චෝදනා තිබෙන කට්ටියට තිබෙන ඉම්පියුනිටි. එහෙම නැත්නම් මේ කට්ටියට ඒ හිර දඩුවම් ලැබෙන්නේ නැති එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ නීතිත් අපි වෙනස් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මම කෙසේ වෙතත් නැවතත් අපේ සුනිල් හඳුන් හෙට්ටි මන්ත්‍රීතුමාට මේ වාර්තාව ඉදිරිපත් කිරීමකට මගේ සුභපැතුම් එක්කව කරමින් මේ වෙනස්කම් අපි නිකන් එක එක්කෙනාට මඩ ගහන්නේ නැතුව ඔක්කොම එක්කව වෙලා පාර්ලිමේන්තුවක් හැටියට මේ වෙනස්කම් කරොත් එහෙම අපිට යම් කිසි විදියකට මේ පාර්ලිමේන්තුවේ ඒ දූෂණය තුරන්කරන අපිට පියවරක් ගන්න පුළුවන් කියමින් මම මගේ කතාව නිම කරමි.
ස්තුතියි. මේ ළඟට ගරු වසන්ත අලු විහාර අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමනි, කෝප් කමිටුවේ සාමාජික ලෙස එහි තුන්වන සැසිවාරයේ පළමුවෙනි වාර්තා පිළිබඳ අදහස් දැක්වීමට මාහට අවස්ථාවක් ලැබීම සතුටට කරුණක්. ගරු මන්ත්‍රීතුමනි, විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ගරු සුනිල් හඳුන් හෙට්ටි මැතිතුමා කෝප් කමිටුවේ සභාපති ධූරයට පත් වුණේ අපගේ ආශිර්වාදය හා එකඟතාවය ඇතිවයි. අප එසේ කළේ රාජ්‍ය ආයතනවල කටයුතු විධිමත්ව හා නිවැරදිව සිදුවේදැයි යන්න පිළිබඳ කෝප් කමිටුව විසින් විධිමත්තා අපක්ෂපාතීව කරුණු විමසා බැලීම සිදුවේ යුතු බව අපගේ රජයේ පරමාර්ථය වූ නිසයි. ඒ අනුව මේ දක්වා එහි සභාපතිවරයා ලෙස ඉතාමත් විධිමත් ආකාරයෙන් කෝප් කමිටුවේ කටයුතු මෙහෙවා සත්‍ය හා නිවැරදි තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කටයුතු කිරීම සම්බන්ධව මාගේ කෘතඥතාවයේ එහි සභාපති ගරු සුනිල් හඳුන් හෙට්ටි මැතිතුමාට පළ කර සිටිනවා. ගරු මන්ත්‍රීතුමනි, අද විවාදයට ගන්න මෙම වාර්තාවට රාජ්‍ය ආයතන 17ක් ඇතුළත් වෙනවා. ඒවයින් සමහර රාජ්‍ය ආයතනවල සිදු වී ඇති දුර්වලතා සහ අක්‍රමිතා පිළිබඳ මා කෙටියෙන් සඳහන් කිරීමට කැමැතියි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මා ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිළිබඳ වාර්තා වූ කරුණු කීපයක් ගැන තොරතුරු ඉදිරිපත් කරනවා. අනුමත කාර්ය මණ්ඩලය 2017 වර්ෂයේ මාර්තු මාසයේ වන විටත් ගමනාගමන මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලය 24,000ක් වූවත් 2015 වන විට 36,000කට ආසන්න කාර්ය මණ්ඩලයක් සිටීම එම ආයතනයේ මුල්‍ය අර්බුදයකට ප්‍රධානම හේතු වී තිබෙනවා. බස්රට අලුත්වැඩියාව සන්ධාන රජයේ විසින් වෙස්කෝ සමාගමට බස්රට 143ක් අලුත්වැඩියාව සඳහා භාර දී ඇතත් මේ බස්රට 143 තවමත් ආපසු ලැබී නැහැ. මේ බරපතල වංචාවක් මෙන්ම මණ්ඩලයට සිදු වී විශාල පාඩුවක්. අමතර කොටස් මිලදී ගැනීම 2011-2015 අතර කාල සීමාව තුළ රුපියල් මිලියන 1500ක් පමණ අමතර කොටස් ස්ටීල් ඉම්පෙක්ස් ආයතනයේ මිලදී ගැනීමේදී පිළිගත් ක්‍රමවේදය අනුගමනය කර නැහැ. මේ සඳහා ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියද ලබාගෙන නැහැ. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේදී මණ්ඩලයේ එවකට සිටි සභාපති MD බන්දුසේන මහතා කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ එවකට සිටි ඇමතිතුමාගේ උපදෙස් පරිදි මෙම මිලදී ගැනීම සිදු කළ බවයි. ඇනවුම් කළ භාණ්ඩ සියල්ලම ලැබුණ බවටත් ඒවා ඩිපෝවලට නිසි පරිදි නිකුත් කළ බවටත් ලිඛිත සාක්ෂි කෝප් කමිටුවට ඉදිරිපත් වුණේ නැහැ. දුණුකොළ මිලදී ගැනීම 2010 වර්ෂයේ සිට පුද්ගලික සමාගමකින් දුණුකොළ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 124ක් එම සමාගමට වැඩිපුර ගෙවා ඇති බව හිටපු සභාපති ශෂී වෙල්ගම මහතා කෝප් කමිටුව ඉදිරියේ පිළිගත්තා. ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම නොමිලේ ලැබුණු බස් රථ 2013-2014 කාල සීමාව තුළ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් බස් රථ 2200ක් මිලදීගත් අවස්ථාවේ නොමිලේ ලැබුණු බස් රථ 18ක් කළුතර ප්‍රදේශයේ පාසල් වලට පමණක් බෙදා හැර ඇති බවද කෝප් කමිටුවට අනාවරණය වී තිබෙනවා. මෙම බස් රථ 18 කළුතර දිස්ත්‍රික්කයේ පාසල් වලට පමණක් බෙදා හැර තිබීම ඉතාමත් අසාධාරණ බව මා විශේෂයෙන් සඳහන් කර තියෙනවා. ඒ වගේම මතුගම නගරයේ උත්සවය 2014 ජනවාරි 31 වෙනි දින මතුගම නගරයේ පැවති උත්සවයක් සඳහා කළුතර ප්‍රාදේශිකයේ බස් රථ 47ක් ගාස්තු අය කිරීමකින් තොරව ජනතාව ප්‍රවාහනයට යෙදවීමෙන් මණ්ඩලයට සිදු වී ඇති පාඩුව රුපියල් 794,000ක්. මේ වගේ විශාල මුදලක් අද මේ බස් රථ වලින් විශේෂයෙන් පාඩු ලබලා තියෙනවා. මෙන්න මේ මුදල් ඒ අදාළ නිලධාරීන්ගෙන් ගරු මන්ත්‍රීතුමනි අය කර ගැනීමටවත් දැන් පුළුවන්කමක් නැහැ. මෙන්න මේවට තමයි අපි නීති හදන්න ඕනේ. මේවා පාර්ලිමේන්තුවේ පනතක් හැටියට ගෙනල්ලා මේ නීති හදලා ඒ වැරදි කරපු නිලධාරීන්ට දඬුවම් කරන්න පුළුවන් වුණොත් තමයි මේ කෝප් කමිටුවේ මේ තියෙන හැම දූෂණ අක්‍රමිතාවක්ම සාර්ථකව අපට එයට විරුද්ධව පියවර ගන්න පුළුවන් වෙන්නේ. පීඅලෙවි මණ්ඩලය 2013 වර්ෂයේ අපනයනය සඳහා සහල් බවට පත් කිරීමට වීමෝල් හිමියන්ට ලබා දුන් වීතොග සියල්ලම නිසි පරිදි සහල් බවට පත් කර ලබා නොදීමෙන් මණ්ඩලයට වී ඇති පාඩුව රුපියල් මිලියන 143.6ක් වෙනවා. 2014-2015 මහකන්නේ සහ යලකන්නේ කිලෝවක් රුපියල් 45 බැගින් ගොවින්ගෙන් මිලදී ගන්නා ලද නාඩුවී කිලෝවක් රුපියල් 24 බැගින් සත්ව ආහාර සඳහා විකිණීමෙන් වී ඇති අලාභය රුපියල් මිලියන 2487.7ක්. විශාල පාඩුවක් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2009 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා විධායක හා විධායක නොවන නිලධාරීන්ට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව දිරි දීමනා වශයෙන් රුපියල් මිලියන 45.5ක් ගෙවා තිබෙනවා. 2010 අගෝස්තු මාසයේ ජෙලටින් කැප්සූල්ස් මිලදී ගැනීමට රුපියල් මිලියන 5.6ක් වැය කර ඇතත් ඒවා නිසි ප්‍රමිතියෙන් නොවූ බව අනාවරණය වීමෙන් පසුව අදාළ පාර්ශ්වයන්ගෙන් අලාභය අයකර ගැනීම සංස්ථාවේ අසමත් වී තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා ටෙලිකොම් 1500ක පමණ සේවක අතිරික්තයක් තිබීමෙන් ටෙලිකොම් සමාගම උපයන ආදායමෙන් 145ක සේවක වැටුප්පා ප්‍රසාද දීමනා ගෙවීමට වැයවීම හේතුවෙන් ටෙලිකොම් සමාගම දැනටමත් මුහුණ දී සිටින්නේ විශාල මුල්‍ය අර්බුදයකට. එවැගේම මිල්කෝ සමාගම පොළොන්නරුව කර්මාන්ත ශාලාවේ සවිකර ලද යෝගට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය 2011 වර්ෂයේදී රුපියල් මිලියන 104ක් වැය කර ප්‍රසම්පාදන උපදෙස්වලට පටහැනිව මිලදීගෙන ඇති අතර එම යන්ත්‍රය මේ දක්වා භාවිතයට ගෙන නැහැ. ඒ වගේම වටිනාකම රුපියල් මිලියන 50 ඉක්මන මෙවැනි මිලදී ගැනීම ව්‍යුත්ත මිල ගණන් කැඳවා අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කළ යුතු නමුත් මෙම යන්ත්‍රයේ මිලදී ගැනීමේදී එම ක්‍රියාපටිපාටය අනුගමනය කර නොමැති බවද අනාවරණය වුණා. 2014 වර්ෂයේ දිගනහා අඹේවල කර්මාන්ත ශාලා නවීකරණය සඳහා දී තිබූ කොන්ත්‍රාත් කාල සීමාව අවසන් වී තිබුණද ගිවිසුමේ කොන්දේසිවලට අනුව ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව රඳවා ගැනීම මුදල සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා. 2013 වර්ෂයේ සමාගම සතු නාරාහිම්පිට කර්මාන්ත ශාලාව බඩල්ගම වෙත ගෙන යාමේ කොන්ත්‍රාක්කුව ඩිස්මි කන්ස්ට්‍රක්ෂන්ස් ඒජන්සිස් ආයතනය වෙත ප්‍රදානය කර ඇත්තේ අදාළ ඇගෙහිම් වාර්තාවට අනුව බොක්කාඩ් ෆුඩ් පර්ම ආයතනයට මෙම කොන්ත්‍රාක්කුව ලබා දීම වඩාත් සුදුසු හා වාසි සහගත බවට නිර්දේශ වී තිබියදී 2011 වර්ෂයට සාපේක්ෂව 2012 වර්ෂයේ බෙදාහැරීම් පිරිවැය 100%109% ඉහළ ගොස් ඇතත් විකුණුම් ආදායම ඉහළ ගොස් තිබුණේ 121%ක් පමණයි. ගරු මන්ත්‍රීතුමනි, රුහුණු සංවර්ධන බැංකුව 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා කාල සීමාව තුළ නිලධාරීන් 11 දෙනෙකු විසින් වංචා කර ඇති මුදල රුපියල් මිලියන 6.2ක් බව අනාවරණය වුණා. එවැගේම 2003 වර්ෂයේ සහන පියස ණය යෝජනා ක්‍රමයේ යටතේ මාසික ආදායමෙන් රුපියල් 20,000කට අඩු පුද්ගලයින්ට 109.5%ක සහන පොලියක් යටතේ ණය ලබා දීම පිණිස මහ භාණ්ඩාගාරයේදී තිබූ රුපියල් මිලියන 67ක් මිලියන 21.5% කාර්ය මණ්ඩලයේ සමාජකින් වංචා සහගත ලෙස ණය වශයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම සේවකයන් බඳවාගෙන ඇත්තේ රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ මහ භාණ්ඩාගාරයේ අනුමැතියෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් මත පමණක් බවද හෙළි වුණා. ඒ වගේම හෙක්ට කොබ්බකඩුව ගොවි පරිශ්‍රණ හා පුහුණු කිරීමේ ආයතනය 2015 වර්ෂයේදී තාක්ෂණික කමිටුව ප්‍රතික්ෂේප කරන ලද ආයතනකින් රුපියල් මිලියන 1.7%ක් ගෙවා පරිගණක 17%ක් මිලදීගෙන තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මා මෙහිදී සඳහන් කළේ මෙම කෝප් කමිටුවේ වාර්තාවට ඇතුළත් ආයතන 17ක් අතරින් කීපයක සිදු වී ඇති අක්‍රමිතහ දූෂණ පිළිබඳවයි. දැන් ගරු මන්ත්‍රීතුමා, දැන් මේ දූෂණ අපි ගත්තාම මේ දූෂණ සම්බන්ධව මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ සම්බන්ධව කෝප් කමිටුවෙන් අපි යෝජනාවක් හරි ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා අපි මේක පාර්ලිමේන්තුවේ සම්මත කරලා මේ නිලධාරීන්ට මං හිතන විදිහට මේ විශාල මුදල බිලියන ගණන් මුදලක් වියදම් කරනවා මේ දූෂණ සහ අක්‍රමිකතාවලට ඒවා වැය කරලා දානවා. ඉතින් ඒ සම්බන්ධව අපි දඬුවම් දුන්නේ නැත්නම් තවදුරටත් මේ වගේ සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේදී අපි නැවත විවාද කරලා මේවට කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, විගණනාධිපති දෙපාර්තමේන්තුවට ස්තුතිය පළ කිරීම. කෝප් කමිටුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතු වලදී අදාළ විගණන වාර්තා ලබා දෙමින් ඒට පූර්ණ සහයෝගය ලබා දෙන විගණනාධිපතිතුමා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයටද මේ අවස්ථාවේදී මගේ කෘතඥතාවය පළ කරනවා. දූෂණ අක්‍රමිකතා හේතු මෙම වාර්තාවට අමතර කෝප් කමිටුව විසින් මීට පෙර ඉදිරිපත් කළ වාර්තා මගින්ද රාජ්‍ය ආයතනවල සිදු වී ඇති මහපරිමාණ දූෂණ අක්‍රමිකතා පිළිබඳ මෙම ගරු සභාවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ නමුත් මේ දක්වා බොහෝ දුරට සිදු වී ඇත්තේ ඒකී වාර්තාව මෙම ගරු සභාවට ඉදිරිපත් වීම පමණක් බව මා කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු වෙනවා. එම වාර්තාව මගින් මෙම ගරු සභාවට තොරතුරු ඉදිරිපත් වූ සමහර
මහපරිමාණයේ වංචා හා දූෂණ පිළිබඳ මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. සමහර දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතත් ඒවාද සිදුවන්නේ ඉතාමත් මන්දගාමි ආකාරයෙන්. මුල්‍ය විනයන් නොමැතිවීම. ගරු මන්ත්‍රීතුමනි, බොහෝමයක් රාජ්‍ය ආයතනවල මහපරිමාණ දූෂණ වංචා සිදුවීමට ප්‍රධානම හේතුව මුල්‍ය විනයක් නොතිබීම බව මා විශේෂයෙන් සඳහන් කිරීමට කැමැතියි. මේවට වගකිවෙ යුතු වන්නේ අදාළ අමාත්‍යවරයා පමණක් නොවේ. සමහර අමාත්‍යවරුන්ගේ අතකොළු බවට පත් වී ඔවුන් සතුටු කිරීම සඳහා එම අමාත්‍යවරුන්ගෙන් ලැබෙන සියලුම නියෝග හා යෝජනා පිළිබඳ ආයතන රෙගුලාසි සහ මුදල් රෙගුලාසි පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද මෙම තත්ත්වයට වගකිව යුතු වෙනවා. රාජ්‍ය දේපළ හා මහජන මුදල් මේ ආකාරයෙන් වංචා කිරීම හා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඒවට වගකිව යුතු සියලු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම දැනට වඩා බෙහෙවින් කඩිනම් විය යුතු බව මා විශේෂයෙන් අවධානය කිරීමට කැමැති. එය එසේ සිදු නොවි කෝප් කමිටුවේ ගරු සභාපති සුනිල් හඳුන්නෙට්ටි මැතිතුමා ප්‍රමුඛ අපි සියලු දෙනා රැස්වී කාලය හා ශ්‍රමය වැය කරමින් අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසීමෙන් පසු ඉදිරිපත් කරන මෙම වාර්තා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් නිසි පරිදි ගැනීමෙන් තොරව පාර්ලිමේන්තුවට හමස් පෙට්ටියට පමණක් යොමු වන්නේ නම් කෝප් කමිටුව රැස්වීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව මා කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි මහපරිමාණ දූෂණ හා වංචාවන් වළක්වා ගැනීමට ඇති එකම හා හොඳම විසඳුම ඒවට වගකිව යුතු සියලුම පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමයි. කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති පරිදි යහපාලනයේ රජය බිහි වූ පසුවත් සමහර රාජ්‍ය ආයතනවල සිදු වී ඇති අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන්ද නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බව මා මේ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කිරීමට කැමැති. එය එසේ සිදු නොවන තාක්කල් මේ දූෂණ වංචා හා අක්‍රමිකතා රාජ්‍ය ආයතනවල තවදුරටත් පවතිවි. අවසානයේ මහජන මුදල් හා රාජ්‍ය දේපළ අවභාවිතයේ නාස්තිය වංචාව හා දූෂණය වැළැක්වීමට නිසි පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාට වත්මන් සහ අනාගත පරපුරේ දෝෂ දර්ශනයට සහ ශාපයට ලක්වීමට අනිවාර්යෙන්ම සිදුවන බව මා විශේෂයෙන් සඳහන් කර සිටිනවා. ඒ වගේම සේවක අතිරික්ත ඇතිවීම, අනුමත කාර්ය මණ්ඩලය පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව සේවකයන් බඳවා ගැනීම සමහර රාජ්‍ය ආයතනවල පසුගිය දශක කීපයේ තිස්සේම සිදු වූ බව රහසක් නොවේ. ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ඒට උදාහරණ කීපයක් ලෙස දක්වන්න පුළුවන්. මේට ප්‍රධානම හේතු ඒවා භාරව සිටින සමහර ඇමතිවරුන් එම ආයතනවල මුල්‍යම ස්ථාවරත්වය හා හැකියාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ඒවත් තම හිතවතුන්ට, ඥාතීන්ට, පාක්ෂිකයන්ට රැකියා සපයන ආයතන බවට පත් කර ගැනීමයි. මම මහ භාණ්ඩාගාරයේ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විධිමත්ව අනුමැතියකින් තොරව බොහෝ රාජ්‍ය ආයතන විවිධ තනතුරු සඳහා මෙසේ ඇති විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීම එම ආයතනවල බිඳවැටීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව රහසක් නොවේ. මෙසේ විධිමත් අනුමැතියත් තොරව ආයතන රෙගුලාසි හා මුල්‍යමය රෙගුලාසි උල්ලංඝනය කරමින් වගකීම් විරහිතව සේවකයන් විශාල ප්‍රමාණයක් බඳවා ගැනීම, මහා පරිමාණ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම, මහජන මුදල් හා රාජ්‍ය සම්පත් වැය කිරීම ආදී විෂමාචාරයන් හා අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඒ අවස්ථාවලදී අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට විරුද්ධව විධිමත් විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් රාජ්‍ය සේවය තුළ දේශපාලන බලපෑම් මත හෝ මෙවැනි දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවීම වළක්වා පිරිසිදු රාජ්‍ය සේවකයන් සේවයක් ස්ථාපිත කිරීමට ඉඩ ප්‍රස්ථාව තිබුණු බව අප සියලු දෙනාම පිළිගත යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුපියල් මිලියනකට වැඩි මාසික වැටුපක් ලැබෙන නිලධාරීන් 190ක් සිටින බව කෝප් කමිටුවේ හෙළි වුණා. මේ අදහාගත නොහැකි තත්වයක් නොවේද? මෙවන් තත්වයක් යටතේ ශ්‍රී ලංකා ගුවන් සමාගම ලාභ ලබන තත්වයකට ගෙන ඒම සිහිනයක් පමණක් නොවේද? මේ තත්වයේ යටතේ මහා භාණ්ඩාගාරයෙන් සිදු වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවදුරටත් පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන ගණනින් මහජන මුදල් නිදහස් කිරීමටයි අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයන් 12,000ක් පමණ බඳවා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලියත් මේ වන විට විශාල මුල්්‍යමය අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ අන්දමින් සුදු වලින් බවට පත්ව රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන බව රහසක් නොවේ. මෙම මුල්්‍යමය අර්බුදයෙන් මේ ආයතන මුදවාගෙන දේශීය ආර්ථිකය නගා සිටුවීමට නම් මින් ඉදිරියට හෝ දැඩි මුල්්‍යමය විනයක් රජය විසින් අනුගමනය කිරීමේ වැදගත්ම පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාම හොඳින් වටහාගත යුතු බව මා මේ අවස්ථාවේදී විශේෂයෙන් අවධානය කර සිටීමට කැමැති. මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මා කෙටියෙන් සඳහන් කර සිටීමට කැමැති. කෝප් කමිටුව හා විගණනාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා මත මේ සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරා. අපේ රජයේ පූර්ණ සහයෝගය එම කොමිසමට ලබා දුන්නා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිදු පැකිලීමකින් තොරව එම කොමිසමේ ඉදිරියට ගොස් සාක්ෂි ලබා දුන්නා. දැනට මේ සම්බන්ධව ගරු අධිකරණයේ විභාගවන නඩුවේදී ඒට වගකිව යුතු පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් මමද එකහෙළාම එකඟ වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, කෙසේ වෙතත් පසුගිය සඳහන් රජය පැවති අවධියේ එනම් 2008 සිට 2014 දක්වා දීර්ඝ කාල සීමාවක් තුළදී භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී අක්‍රමිතාවයන් සිදු වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති නිසා ඒ පිළිබඳවත් පරීක්ෂණ සිදු කළ යුතු බවට ජනාධිපති කොමිසම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජයට චෝදනා එල්ල කරන විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායමේ කොමිසමේ වාර්තාවේ එම ඡේදයන් නොපෙනීම පුදුමයට සහ හාස්‍යජනකට කාරණයක්. එම නිසා ජනාධිපති කොමිසම් වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ පිටු අංක 915 සහ 917 හොඳින් කියවා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මා ඉතාමත් කාරුණිකව යෝජනා කර සිටින්නට කැමැති. අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා නොගැනීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දිගින් දිගටම මාධ්‍යයෙන් මගින් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අපගේ රජයට චෝදනා එල්ල කරනවා. අදත් මේ සභාවේදී ඒ සම්බන්ධව ප්‍රකාශ වුණා. සන්ධාන රජය පැවති අවධියේ රුසියාවේ තානාපති වශයෙන් සේවය කරමින් සිටියදී තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ඇමරිකානු ඩොලර් 3,50,000ක් වංචා කළ බවට චෝදනා එල්ල වී රුසියාවේ තානාපති සේවයෙන් ඉවත් කළ උදයංග වීරතුංග මහතා මේ වන තෙක් ගරු අධිකරණ ඉදිරියේ පෙනී සිටීමට මඟ හරවමින් විදේශ රටවල්වල සැඟවී සිටීම ගැන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකම වචනයක්වත් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ අය කතා කරන්නේ අර්ජුන මහේන්ද්‍රන් ගැන පමණයි. ගරු මන්ත්‍රීතුමනි, එම නිසා විවේචනය කිරීමේදී හෝ චෝදනා එල්ල කිරීමේදී සාධාරණව හා අපක්ෂපාතී වන ලෙස මා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට කාරුණිකව යෝජනා කර සිටිනවා. මේ සම්බන්ධව මම දැනුවත් කරන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විගණනාධිපති වාර්තාව විශේෂයෙන් කෝප් කමිටුව ඉල්ලීම පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සේවා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් විගණනාධිපතිතුමා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳ මා කරුණු කීපයක් සඳහන් කිරීමට කැමැතියි. ගරු මන්ත්‍රීතුමනි, එම විගණන වාර්තාව අනුව ගුවන් යාන කල් බදු ගිවිසුම අවලංගු කිරීම සඳහා ගෙවූ රුපියල් මිලියන 14,363 මුදලද ඇතුළුව ගුවන් සමාගමේ 2016-2017 වර්ෂයේ මුළු වියදම රුපියල් මිලියන 168,000ක් එම විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, එම වර්ෂයේ ශුද්ධ ආදායම රුපියල් මිලියන 139,000ක් වෙනවා. ඒ වගේම මේ අනුව මෙම කාල සීමාව තුළ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 28,930ක් වෙනවා. ඒ පාඩුව සම්පූර්ණ පාඩුව. ගුවන් යානය අත්පත් කර ගැනීම පසුගිය සන්ධාන රජයේ විසින් 2013 වර්ෂයේදී ගුවන් යාන අත්පත් කර ගැනීමේදී රජයේ ක්‍රම සම්පාදන මාර්ගෝපදේශය අනුගමනය කර නොමැති බවද විගණන වාර්තාවේ පිටු අංක 94 සඳහන් වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇත්තටම යම් කලමනාකාරීත්වයක් ඉදිරියේදී ඒ සම්බන්ධව කටයුතු කරගන්න බැරි වුණොත් අපට විශාල පාඩුවක් සිදු වෙනවා ඉදිරියේදීත්. එවැගේම ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියක් සකස් කිරීම ශ්‍රී ලංකාවට අදාළව සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියක් සකස් කිරීමේ සහ ඒ අනුව ගුවන් යාන ඇණිය තීරණය කිරීමේ අවශ්‍යතාවයද විගණන වාර්තාවේ 95 වෙනි පිටුවේ දක්වා තිබෙනවා. එම නිසා මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කරන ලෙස ගරු විශේෂ භාර අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමනි, මෙන්න මේ කරුණු තව දෙකක් තියෙනවා. ඒ දෙක මම තමුන්නන්සේ ඉදිරිපත් කරන ඔබතුමාට මේ සම්බන්ධවත් අවධානය යොමු කරන්න කියලා. විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම, මෙම විගණන වාර්තාව සඳහන් සියලුම වැරදි සහ අක්‍රමිතාවයන් සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා ඒවාට වගකිව යුතු සියලු දෙනාට විරුද්ධව කඩිනමින් නීතිමය පියවර ගැනීම සුදුසු බව අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් සහ විශේෂ භාර අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මෙවැනි අක්‍රමිතා තවදුරටත් සිදුවීම වැළැක්වීමට එවැනි ක්‍රියාමාර්ග ගැනීමේ ඇති වැදගත්කමද මා අවධානය කිරීමට කැමැතියි. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ කරුණු ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිතුමා, ඒ වගේම ඒ සමාජිකයින් විශාල කැපවීමක් කරනවා. ඒ ආයතනවල දූෂණ අක්‍රමිතා සෙවීමේදී, ඒ අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමවලදී ඒ සම්බන්ධව නොයෙක් කරුණු ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් ඒ දූෂණ අක්‍රමිතා දිහා ගත්තොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි, අපට අයවැය පරතරේ පවා අපට අඩු කරගන්න පුළුවන්, ඒ මුදල් ඉතුරු කරගන්න පුළුවන්. මේවා සම්බන්ධ මේ දූෂණ අක්‍රමිතා කරන නිලධාරීන් ඒ අයට විරුද්ධව අපි පියවර ගත්තොත් ඉන්දියාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ රටේ අපේ පාර්ලිමේන්තුවේ නීති ගෙනල්ලා නීති හදන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ නීති හදලා ඉවරලා අනිවාර්යයෙන්ම අපි කතානායකතුමාට කියන්නේ මේ අයට දඬුවම් දෙන ක්‍රමවේදයක් හදන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු ලසන්ත අලගේවන්න මන්ත්‍රීතුමා.
මූලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, අද පොදු ව්‍යාපාර කාර්යක
මෝඩ ප්ලීස් ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කතාවට පෙර මූලාසනයට වෛද්‍ය තුසිතා විජයමාන මහත්මිය පැමිණ ඇත.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, පොදු ව්‍යාපාර කාරක සභාව විසින් 2019 ජනවාරි මාස 24 වෙනි දින ආයතන 17ක් පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී කරන ලද පරීක්ෂා කිරීමවලදී ඒ සොයාගත් තොරතුරු සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන වාර්තාව පිළිබඳව තමයි අද මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. මේ කාරක සභාවේ 2004 අවුරුද්දේ ඉඳන්ම හිටපු සමාජිකයෙක් විදිහට මේ ආයතන අධ්‍යයනය කරන පරීක්ෂා කරන අවස්ථාවේදී හිටපු සමාජිකයෙක් විදිහට අපි ඉතාමත් සතුටු වෙනවා. මහජන නියෝජිතයින් විදිහට මෙරටේ 2 කෝටියක් ජනතාව අපව පාර්ලිමේන්තුවට එවන්නේ ඇයිද කියලා ඇහුවොත්, මේ පිළිබඳව මං හිතන්නේ විවිධ අය විවිධ උත්තර ලබා දෙයි. රටේ ජනතාවගෙන් ඇහුවත් මං හිතන්නේ ඇයි අපි ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවන්නේ කියලා ඇහුවොත් ජනතාවත් මං හිතන්නේ විවිධ උත්තර ලබා දෙයි. නමුත් අපි ඉතාමත් කෙටියෙන් කියනවා නම් 2 කෝටියක් ජනතාව අපව ඡන්දය දීලා පාර්ලිමේන්තුවට එවන්නේ මේ පාර්ලිමේන්තුව තුල අපි 225 දෙනා ඒකරාශී වෙලා රටේ ප්‍රතිපත්ති නීති සකස් කරලා අයවැය මගින් ජනතාවගේ මුදල් අදාළ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කරලා ඒ වෙන් කරන ලද මුදල් හරි හැටි වියදම් කළාද කියලා බලන්න තමා අපිට ජනතාව ලබා දෙන වගකීම අපි ඉටු කළ යුතු වන්නේ. ඒ අනුව අපි මේ සභා ගර්භය තුළදී විවිධ අනපනත් ප්‍රතිපත්ති අපි ගෙනේනවා. අනපනත් වෙන්න පුළුවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන්න පුළුවන්, මේවා ගෙනවා. මේක අපේ එක වගකීමක්, එක කටයුත්තක්. ඒ වගේම දැන් ලබන පස්වෙනිදා ඉඳන් අපි මාසයක කාලයක් මේ පාර්ලිමේන්තුවේ අපි විවාද කරලා ඊළඟ අවුරුද්ද වෙනුවෙන්, මේ සැරේ ඊළඟ අවුරුද්ද වෙන්නේ නැහැ, ඉදිරි මාස 9 වෙනුවෙන් අපි මුදල් වෙන් කිරීමේ කටයුත්ත අපි කරන්න ඕනේ. මේක අපි මේ පාර්ලිමේන්තුව තුළ අපි කරන කටයුත්ත. එතකොට අපට හිමි වගකීම් වලින් අපි මේ වගකීම් දෙකම මේ සභා ගර්භය තුළදී තමයි අපි 225 දෙනාම තමයි අපි මේ වගකීම් අපි මේ සභා ගර්භය තුළ අපි ඉටු කරන්නේ. ඒ වගේම මේ අයවැය මගින් වෙන් කරනු ලබන මුදල් අපි නිසි පරිදි මේ රටේ ඒ මුදල් වියදම් කිරීම සඳහා, ඒ කටයුත්ත ඉටු කිරීම සඳහා තිබෙනවා සංස්ථා සහ සංස්ථාපිත මණ්ඩල 427. එතකොට පොදු ව්‍යාපාර කාරක සභාවට හිමි වගකීම තමා අපි පාර්ලිමේන්තුව තුළින් ලබා දෙන ඒ මුදල්, ඒ බදු කොන්දේසි බදු නීතිය වලට අනුව මේ ආයතන 427 පවතින නීතිය අනුව මුදල් වියදම් කළාද නැද්ද කියලා විගණකාධිපතිවරයා සෑම අවුරුද්දකම ඊට පස්සේ අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. එතකොට මේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන ලබන වාර්තාව පිළිබඳව මේ 225 දෙනාම නියෝජනය කිරීම සඳහා පොදු ව්‍යාපාර කාරක සභාවට මන්ත්‍රීවරුන් 16 දෙනෙක් තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ 16 දෙනා සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තාව පිළිබඳව විගණකාධිපතිවරයාටත් එන්න කියලා, අදාළ නිලධාරීන්ටත් එන්න කියලා මහජන නියෝජිතයන් විදිහට, ජනතාවගේ නියෝජිත විදිහට අපි ඒ කරුණු පිළිබඳව සොයා බලලා නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් අපි ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. එතකොට අපිට තිබෙන ප්‍රධාන වගකීම් තුනෙන් එකක් තමයි මේ වගකීම. එකම වෙනස තිබෙන්නේ මේ වගකීම අපි ඉටු කරන්න මේ සභාගර්භය තුළදී නෙමෙයි, මේ පාර්ලිමේන්තුවේම කාරක සභා කාර්යාලයකදී තමයි අපි සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන ඒ අය අපි රැස් වෙලා විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලබන කරුණුත්, නිලධාරීන්ගේ කරුණුත් පිළිබඳව අපි විමර්ශනය කරලා අපි පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ විගණකාධිපතිවරයාගේ එළිවුණු කරුණු පිළිබඳ දැන් ඒ වාර්තාව තමයි මේ තිබෙන්නේ. ආයතන 17ක් සම්බන්ධයෙන්. එතකොට දැන් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ සභාගර්භයේදී සාකච්ඡා වුණා මේ තීන්දුව තීරණ පිළිබඳව යම් පසුවිපරම යම් සොයාබැලීමක් සිද්ධ කළේ නැත්නම් මේව වාර්තාවලට පමණක් සීමා වෙනවා කියලා. නමුත් නව ස්ථාවර නියෝග අනුව දැන් මේ ආයතන 17 අදාළ අමාත්‍යවරුන්ට වගකීම පැවරෙනවා. මේ ආයතන 17 සම්බන්ධයෙන් මේ වාර්තාවේ තිබෙන කරුණු පිළිබඳව මාස 2ක් ඇතුළත මේ පාර්ලිමේන්තුවට නැවත විෂයභාර අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දී යුතුව තිබෙනවා. කලින් එහෙම තිබුණේ නැහැ. නව ස්ථාවර නියෝග අනුව තමයි ඒ ප්‍රවණතාවය ඇති වෙලා තිබෙන්නේ. කලින් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා එවනවා. ඒවා ගබඩා කරලා තිබෙනවා. නමුත් දැන් අපි ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ නව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හඳුනිගත් මැතිතුමා ඒ සියලුම සමාජිකයන් සමග පක්ෂ නියෝජනය කරන සමාජිකයන් සමග පෙරට වඩා වැඩි ආයතන ගණනාවක් මේ කාරක සභාවට කැඳවලා ඒ වගකීම හරිහැටි ක්‍රියාත්මක කරමු. මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ කටයුත්ත ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ කාරක සභාවේ ලේකම්තුමිය ඇතුළේ කාර්ය මණ්ඩලය, මේ පාර්ලිමේන්තුවේ ඒ සියලුම දෙනාගේ සහයෝගයේ දායකත්වය මත, විගණකාධිපතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලයේ සහයෝගයේ දායකත්වය මත තමා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනු ලබන්නේ. එම නිසා විශේෂයෙන්ම අද මේ වාර්තාව එක් පැත්තකින් නිතාමත් වාර්තාගත වෙන වාර්තාවක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට තමා මේ අද ඉදිරිපත් කරනු ලබන වාර්තාවට මාස දෙකක් ඇතුළත විෂයභාර අමාත්‍යවරයා නව ස්ථාවර නියෝග අනුව මේ වාර්තාවේ සඳහන් කරුණු වලට පිළිතුරු ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව. ඒක තවත් මේ මූල්‍ය විනය මූල්‍ය වගකීම ශක්තිමත් කිරීම සඳහා තිබූ විශාල පියවරක් විදිහටයි පෞද්ගලිකව මා විශේෂයෙන්ම දකින්නේ. විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට මම ආණ්ඩු පක්ෂය නියෝජනය කළා, වර්තමානයේදී විපක්ෂය නියෝජනය කරන්න. අද පොදු ව්‍යාපාර කාරක සභාවත් ගිණුම් කාරක සභාවත් අද මේ පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන් විපක්ෂය නියෝජනය කිරීම පාර්ලිමේන්තු ක්‍රමයේ ශක්තිමත් කිරීම සඳහා මම හිතන්නේ තබක් ලැබුව එක පියවරක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. අපි හොඳ දෙයට හොඳයි කියලා කියන්න ඕනේ. අපි ආණ්ඩු පක්ෂයට ඒ තීරණය පිළිබඳව අපි අපේ ප්‍රසාදය අපි පළ කරන්න ඕනේ. මේ කාරක සභාවල බහුතරය තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට. අවශ්‍ය නම් පුළුවන් ආණ්ඩු පක්ෂයට ඕන කෙනෙක් මේ සඳහා සභාපති ධුරය සඳහා පත් කරගන්න. ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් එවැනි හැකියාවක් තිබියදීත් විශේෂම විපක්ෂය නියෝජනය කරමින් මේ කාරක සභා දෙක සඳහා විශේෂයෙන්ම ඒ තීන්දුව තීරණය ගැනීමත් මං හිතන්නේ ඉතාමත් උචිතයි කියන එකයි මා පෞද්ගලිකව විශේෂයෙන්ම දකින්නේ. එම නිසා විශේෂයෙන්ම අපි මේ කාරක සභා දෙක ඉටු කරනු ලබන්නේ දැවැන්තම කාර්යභාරයක් වගකීමක් කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. නමුත් මේ සිදු කරනු ලබන ක්‍රියාවලිය සහ මේ කරන කටයුතු පිළිබඳව මං හිතන්නේ සෑම පාර්ශ්වයකම තිබෙන්නේ වැඩි යෙන් අඩු වැදගත්කමක් තමයි තිබෙන්නේ. දැන් අපි අයවැය සම්මත කරනවා පාර්ලිමේන්තුවේ අයවැය පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා. ඒකත් අපි ඉටු කළ යුතු කරුණක්. අපි නීති රීති හදනවා. ඒ සඳහා දැඩි උනන්දුවක් දක්වනවා. නමුත් මේ පොදු ව්‍යාපාර කාරක සභාවෙත් ගිණුම් කාරක සභාවෙත් ක්‍රියාවලීන් පිළිබඳව රටේ ජනතාවගෙත් පාර්ලිමේන්තුවෙත් මං හිතන්නේ මේ පිළිබඳව තිබෙන්නේ අඩු අවධානයක් පාර්ලිමේන්තුවේ කියලා කිව්වෙ මං කියපි 225. අද සහභාගීත්වයේ බැලුවත් මං හිතන්නේ මේක ඉතාමත් හොඳින් අවබෝධ වෙනවා. නමුත් මේක වැදගත් කරුණක් නෙමෙයි විදිහටයි බොහෝ දෙනෙක් දකින්නේ. මේක අපි ඉටු කළ යුතු වගකීමක් නෙමෙයි විදිහටයි දකින්නේ. නමුත් අපි පාර්ලිමේන්තුවට එවන්නේ කරුණු තුනක් ඉටු කිරීම වෙනුවෙන් ඒ කරුණු තුනෙන් එක ප්‍රධානතම කරුණක් තමයි මේ අපි පාර්ලිමේන්තුව මගින් වෙන් කරනු ලැබූ මුදල් හරි හැටි ඒ ආයතන මුදල් වියදම් කරලා තිබෙනවාද කියන එක පිළිබඳව සොයා බැලීම එක ප්‍රධානතම අභියෝගයක් වගකීමක් බව අපි අවබෝධ කරගන්න ඕනේ. එම නිසා අපි සියලුම දෙනාම මේ ක්‍රියාවලියට මේ වැඩපිළිවෙල වල සඳහා අපේ සහයෝගයේ දායකත්වය අනිවාර්යෙන්ම අපි ලබා දිය යුතුව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද අපි සතුටු වෙනවා මේ කාරක සභා දෙකේම රාජ්‍ය ආයතන මේ කාරක සභා දෙක පිළිබඳව පෙරට වඩා යම් කිසි ආකාරයක යම් සුබවාදී තත්ත්වයන් දකිනවා. මේ කාරක සභා විසින් ලබා දෙන තීන්දුව, මේ කාරක සභා විසින් ලබා දෙන නියෝග අද පෙරට වඩා යම් කිසි ආකාරයක ක්‍රියාත්මක වීමක් දකිනවා. ඒ ක්‍රියාත්මක වීම දකින්නේ මේ කාරක සභාවල තිබෙන ක්‍රියාකාරීත්වය වැඩි වුණු නිසායි. පසු විපරම් කිරීම වැඩි වුණු නිසායි. සොයා බැලීම වැඩි වුණු නිසායි. විශේෂයෙන්ම පෙර අපි ඉතිහාසය දිහා බලපුවාම මේ පාර්ලිමේන්තුවට සමහර අවුරුදු තිබිලා තිබෙනවා පොදු ව්‍යාපාර කාරක සභාවට ගිණුම් කාරක සභාවට එකම ආයතනයක්වත් කැඳවල නැති ආයතන අවුරුදු. නමුත් වර්තමානයේදී මම දන්නවා මේ කාරක සභා දෙකටම ඒ කාරක සභා දෙකට කැඳවිය යුතු ආයතන වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක්වත් අවම තරමේ සෑම අවුරුද්දකම කැඳවුණා. සමහර ප්‍රධාන ආයතන අවුරුද්දකට 3-4 වතාවක් කැඳවුණා. ඉතින් එම නිසා කාරක සභාවත් පෙරට වඩා මේ ආයතන සම්බන්ධව ඍජු අධීක්ෂණයක් සොයා බැලීමක් සම්බන්ධතාවයක් පසු විපරමක් තිබෙන නිසා අද පාර්ලිමේන්තුව විදිහට මේ කාරක සභා දෙකටම අද පුළුවන්කමක් ලැබිලා තිබෙනවා මේ කාරක සභා දෙකමගින් ඉටු කළ යුතු කටයුතු වඩා ඵලදායි මට්ටමකට ගෙන ඒමට අද අපිට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුව තුල මේ සභා ගර්භයටත් වඩා අපි විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරනයි මේ කාරක සභාවල ඉන්නේ. කාරක සභාවේ සංගතිය ඒකයි. නමුත් ඉතාමත් වැඩි ප්‍රතිශතයක් මොන දේශපාලන පක්ෂ නියෝජනය කළත් මේ කාරක සභාව තුළදී සැබෑ ලෙසේ වගකීම තේරුම් අරගෙන මේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් ඒ තමන්ගේ වගකීම ඒ කාරක සභාව තුළ ඉටු කරනවා කියන එකත් බොහොම පැහැදිලිව ඒ අයට ගෞරවයක් විදියට අපි සඳහන් කරන්න ඕනේ. අපි විවිධ මත දරනවා. අපි විවිධ දේශපාලන මතිමතාන්තර දරනවා. නමුත් මේ කාරක සභාවල විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවෙත් පොදු ව්‍යාපාර කාරක සභාවෙත් ඒ වගකීම අපට දේශපාලනමය වශයෙන් බලලා අපට ඒ වගකීම ඉටුකරන්න මොනම ආකාරයකටවත් අපිට පුළුවන්කමක් නැහැ. එසේ කළ යුතු වන්නේ නැහැ. එම නිසා සැබෑ ලෙස මේ සියලුම සමාජික මන්ත්‍රීවරුන් ඒ වගකීම මනාව අවබෝධ කරගෙන කටයුතු කිරීමත් විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද විතරක් නෙමෙයි මේ සෑම යුගයකම බොහෝ අමාත්‍යංශවල මේ විගණන අංශය පිළිබඳව මේ ගිණුම් අංශය පිළිබඳව අදාළ විෂයභාර අමාත්‍යවරුන් මේ පිළිබඳව යොමු කරන අවධානය ප්‍රමාණවත් නැහැ කියන එකයි මා පෞද්ගලිකව දකින්නේ. ඒ වගේම සෑම අමාත්‍යංශයකම අපි දන්නවා විශේෂයෙන්ම ප්‍රගති සමාලෝචන රැස්වීම කරනවා, විවිධ සාකච්ඡා තිබෙනවා. ඒ අමාත්‍යංශවල සාකච්ඡා තිබිලා රැස්වීම් තියලා එදිනෙදා සිදුවන කටයුතු පිළිබඳව පමණයි බොහෝ වැඩි පිරිසක් අමාත්‍යවරුනුත් සාකච්ඡා කරන්න කටයුතු කරන ඇත්ත මේ පිළිබඳව මූල්‍ය ගණන් දීමේ නිලධාරී අමාත්‍යංශ ලේකම් මේවට පිළිතුරු ලබා දී යුත්තේ අමාත්‍යංශ ලේකම් ඒක ඇත්ත නමුත් අපි මේ කාරක සභාවල ඉදිරිපත් වන කරුණු දිහා බලපුවාම බොහෝ ආයතනවල සැබෑ තත්ත්වය බොහෝ ආයතනවල විෂයභාර අමාත්‍යවරයෙක් දන්නේ නැති කරුණු විශාල ප්‍රමාණයක් අපට මේ කාරක සභාවලදී අනාවරණය කරගන්න අපට පුළුවන්කමක් ලැබෙනවා ඒක තමයි ඇත්ත තත්ත්වය එම නිසා අපි පෞද්ගලිකව දකින්නේ විශේෂයෙන්ම සෑම අමාත්‍යංශයකම මේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන කරුණු මේ පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කරන ලබන කරුණු ලබා දෙන නියෝගයන් සෑම අමාත්‍යවරයෙක්ම මේවා පරිශීලනය කළ යුතුයි මේවා පිළිබඳව සොයා බැලිය යුතුයි මං හිතන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මේ සංශෝධනය අනුව මාස දෙකක් ඇතුළත විෂයභාර අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වාර්තාවල සඳහන් කරුණු පිළිබඳව පිළිතුරු ලබා දීම අනිවාර්ය කිරීම තුලින් සෑම අමාත්‍යංශයකම ඒ අමාත්‍යවරුන් මේ විගණනය පිළිබඳව තිබෙන ඒ අවධානය මං හිතන්නේ වැඩිවීමට විශාල පිටුවහලක් වන බව අපට අවබෝධ වෙනවා. එසේ වී යුතුයි. විගණනාධිපති ඔඩිට් කවර එකක් කරපුවාම ඒක විගණන කමිටුවෙන් අවසන් වෙනවා. අමාත්‍යංශ නිලධාරීනුත් මේවා විෂයභාර අමාත්‍යවරු දැනුවත් කරන්නේ නැහැ. සාකච්ඡාවට ඉදිරිපත් කරන්නේ විවිධ හේතුන් නිසා. එම නිසා විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටුවීමට නම් අනිවාර්යෙන්ම මේ සම්බන්ධව මේ අංශයන් පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම විෂයභාර අමාත්‍යවරුනුත් අනිවාර්යෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. ඒක සෑම අංශයකින්ම හොඳයි. ඒ වගේම අපි දකින තව ප්‍රධාන කරුණක් තමයි ඕන ආයතනයක යම් වංචාවක් යම් සිද්ධියක් අවසාන වෙලා ඒ පිළිබඳව පශ්චාත් පරීක්ෂණ කිරීම තුලින් රටට ලැබෙන ප්‍රතිඵලය කොහෙත්ම අපට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ජනතාවට ලැබෙන ප්‍රතිඵලය අපට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. යම් වංචාවක් හොරකමක් අක්‍රමිකතාවයක් සිදු වුණෙන් පස්සේ අපිට පශ්චාත් පරීක්ෂණ කරන්න පුළුවන්. අපි කරන්නේ දැන් ඒක. අපි කරන්නේ දැන් ඒක. එතකොට මේ පශ්චාත් පරීක්ෂණ බොහෝ විට
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
මට තව මේ අපේ මහින්ද අමරවිලන්තුමත් කතා කරන්න කියලා. විනාඩි 5ක්.
5ක්.
විශේෂයෙන්ම පශ්චාත් පරීක්ෂණ කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන අරමුණු අනිවාර්යෙන්ම අපිට ඉටු වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් කමක් තිබෙනවා නම් මේ ආයතනවල සිදුවෙන අක්‍රමිකතා දූෂණ වංචාවන් එසේ සිදු නොවීමට බග බලා ගැනීමට පුළුවන් කමක් තිබෙනවා නම් මං හිතන්නේ ජනතාවට කරන්න තිබෙන උපරිම සාධාරණයේ ඒක ඒක තුලින් පමණයි සාධාරණ ඉටු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. නැත්තම් මේ බොහෝ සාකච්ඡා කරන කරුණු වලට දැන් අපි කැඳවුවාම නිලධාරී විශ්‍රාම ගිහිල්ලා විදේශ රටවල ඒ වගේම වෙනත් තැන්වල වගකීම් ඉටු කරලා දීම නිසා මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එම නිසා තමයි අපි මේ කාරක සභාවල විශේෂයෙන්ම අපි වැඩි අවධානයක් මේ ආයතන වෙත යොමු කරලා මේ ආයතනවල සිදුවන අඩුපාඩුකම් අවම කර ගැනීමට අපි උත්සාහ කරන්නේ මෙන්න මේ යථාර්ථය තුලයි. මේ කාරක සභාවට යම් ආයතනයක් කැඳවුවහම මේ කැඳවීම තුළින්ම ඒ ආයතන බොහෝ කටයුතු නිවැරදි කරගන්න. මේක තමයි අපේ තිබෙන අත්දැකීම. මේ කාරක සභාවට අපි යම් ආයතනයක් කැඳවුවහම ඒ කැඳවීමෙන් පස්සේ කැඳවීමේ ලිපියාවට පස්සේ සෑම ආයතනයක්ම බොහෝ දෑ කරනවා. විගණන කමිටු රැස්වීම තියෙනවා, ප්‍රගති සමාලෝචන රැස්වීම තියෙනවා, ලියකියවිලි හදනවා, විගණනය සඳහා පිළිතුරු යවනවා, පසුගිය රැස්වීම වල ප්‍රගති වාර්තා බලනවා. මේ සඳහා රැස්වීම් අඩුම තරමේ රැස්වීම් 10ක් 15ක්වත් අමාත්‍යාංශ ලේකම්තුතු නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් එක්ක තියලා තමා මේ කාරක සභාවට මේ සියලුම නිලධාරීන් සහභාගී වෙන්නේ. නමුත් කාරක සභාවල් වලට මේ ආයතන 427 කැඳවීමේ ප්‍රායෝගික පුළුවන්කමක් නැහැ. මේක තමයි අත්‍යවශ්‍යතාවය. බොහෝ විට ආයතන 100ක් 125ක් තමයි සෑම වර්ෂයකදීම කැඳවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එම නිසා මේ කාරක සභාව ඒ කැඳවන ආයතන පිළිබඳව මම හිතන්නේ කැඳවීම තුළින්ම මේ ආයතන බොහෝ දෑ නිවැරදි කර ගැනීමට අනිවාර්යෙන්ම උත්සාහ කරනවා, මේවා කටයුතු කරනවා. එම නිසා අපි මේ පාර්ලිමේන්තුව විදිහට අපිට මේ වාර්තා ඉදිරිපත් කළයන් පස්සේ අපිට මේ වාර්තාවල තිබෙන එක ආයතනයක් දෙකක් පිළිබඳව තිබෙන වංචා දූෂණ පිළිබඳව අපට කතා කරන්න පුළුවන්. කතා කරලා මේ කතා කරපු කරුණු හැන්සාඩ් එකට යයි. එච්චරයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ වංචා දූෂණ පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා පමණක් රටට වැඩක් වෙන්නෙත් නැහැ, ජනතාවට වැඩක් වෙන්නෙත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ වගකීම අනිවාර්යෙන්ම ඉටු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්න ඕනෙත් අපි කොහොමද පාර්ලිමේන්තුව විදියට මේ ආයතනවල සිදුවෙන අඩුපාඩුකම් අවම කර ගැනීමට අපි අපේ වගකීම මේ දක්වා අපි ඉටු කරලා තිබෙනවාද? අපි ඒ වගකීම කොතෙක් දුරට අපි ඉටු කරලා තිබෙනවාද? එසේ ඉටු කරලා නැත්නම් අපි කොහොමද මේ කටයුත්ත අපි ඉටු කරනු ලබන්නේ? ලැබී යුත්තේ අපේ වගකීම මොකද්ද කියන එක පිළිබඳව අපි කතා කළොත් මං හිතන්නේ අපට නිසි වගකීමක් රටට ජනතාවට අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එකයි අපි විශ්වාස කරන්නේ. එම නිසා තමයි මේ ආයතන 17 පිළිබඳව මම කතා කළේ නැහැ. මේ ආයතන 17 වංචා දූෂණ පිළිබඳව මම එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. මේ ක්‍රියාවලියේ තිබෙන වැදගත්කම, මේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අපි මොන ආකාරයෙන් තවදුරටත් මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කළ යුතුද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි කියන යෝජනාව කළේ සැබෑ ලෙසම මේ වගකීම සඳහා අපි සියලුම දෙනාම ඒකරාශී වෙලා මේ අපට පැවරී තිබෙන ජනතාව ලබා තිබෙන වගකීම අපි තවදුරටත් ශක්තිමත් ඉටු කිරීම සඳහා ඒ කටයුතු කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙන නිසායි. එම නිසාම අවසාන වශයෙන් අපේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත් මැතිතුමාටත්, ඒ කාරක සභාවේ අනිකුත් සියලුම සාමාජිකයින්ට මම අපි සුබපතනවා. මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රධානම වගකීමක් ඉටු කරන කාරක සභාවක් විදිහට ඒ කාරක සභාව ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කරගෙන යාම සඳහා ඒ සියලුම ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට මම අවුරුදු 2004 ඉඳන්ම සමාජිකෙක් විදිහට කටයුතු කළා. ඒ වෙනුවෙන් අපට ලබා මට ලබා දීපු සහයෝගයේ දායකත්වයක් පිළිබඳව ඒ කාරක සභාවේ සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරමින් අපේ සම්පූර්ණ සහයෝගයේ දායකත්වය ඒ වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් පණිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරවන්තතුමා.